ගරු සුරංග රත්නායක මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම අජිත් අගලකඩ මන්ත්‍රීවරයා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට මේ එල්ලිනෝ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන්නට පාර්ලිමේන්තුවේ අවස්ථාවක් කරගෙන තියෙනවා. විශේෂයෙන් මතක් කරන්නට ඕනි, එතුමාගේ ඒ පෞද්ගලික යෝජනාවට අනුව එතුමා සඳහන් කරලා තියෙනවා මෙහි බලපෑම හේතුවෙන් දැනටමත් අම්පාර මොණරාගල පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක කියලා මම එතුමාට මතක් කරන්න ඕනි. අනුරාධපුර දිස්ත්‍රික්කෙටත් දැන් ඒ බලපෑම ඇති වෙලා තියෙනවා. ඒ වගේම එතුමා ඒක සඳහන් කරලා තියෙනවා ඒ හේතුවෙන් උග්‍ර ප්‍රාණීය ජල හිඟයක් නිර්මාණය වෙමින් පවතින අතර මම එතුමාට මතක් කරන්න ඕනි නිර්මාණය වෙමින් පවතිනව නෙමෙයි පැවතිලා තියෙන්නේ දැන්. ඒක නිසා ඒ බලපෑම විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කේ ප්‍රදේශ ගණනාවකට ඇති වෙලා තියෙනවා. ඔබතුමාලා මාධ්‍ය මගින් දන්නම ඇති, පහුගිය සතිය පුරාවටම සති දෙක පුරාවටම මිහින්තලේ ආදී ප්‍රදේශවල මාධ්‍යෙන් දිගින් දිගටම පෙන්නනවා. වැව් ටික ක්‍රම ක්‍රමයෙන් හිඳීගෙන යනවා. සත්තුන්ට වතුර බොන්නවත් නැති වෙලා තියෙනවා. ඒ වගේම ජනතාව විශාල පානීය ජල අර්බුදයක ඉන්නවා. නිසා මේ පිළිබඳව මං හිතනවා ඔබතුමා දැන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරනවා වගේම අප්‍රේල් 7 සිට පාර්ලිමේන්තුවේ කාලගුණක වෙනස් වීම පිළිබඳ මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ගරු විපක්ෂ නායකතුමා දැනුවත් කරලා තියෙනවා. එතුමා අප්‍රේල් 7 වෙනිදා සිට සෑම සිකුරාදා දිනයකම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ කැඳවමින් එතුමාගේ සභාපතිත්වය මේ පිළිබඳව දිගින් දිගටම අවධානය යොමු කරමින් තොරතුරු ඒකරාශී කරමින් ඒ වගේම අදාළ වගකීතු අය ගෙනමින් සාකච්ඡා කරමින් මේ පිළිබඳව අවධානයට පෙර සූදානම එතුමා විසින් අවධානයට යොමු කරාගෙන කාරණේ මතක් කරන්න ඕනේ. හැබැයි දැන් මං හිතන්නේ තියෙන්නේ ආණ්ඩුවට ක්‍රියාත්මක වෙන්න දැන් ක්‍රියාත්මක අවශ්‍ය ක්‍රියාමාර්ගයි ගන්නවීමට තියෙන්නේ. මොකද දැන් මේ වෙද්දි ජනතාවට වතුර නෑ, සත්තුන්ට වතුර නෑ, වගාබීන් විශාල වශයෙන් විනාශ වෙමින් යනවා. මාධ්‍යෙන් ඔබ තමුන්නාන්සලා දකින්නට ඇති. හැබැයි ඔබ දැනටත් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කියනවා මේ වලට විසඳුම් යෝජනා කරනවා. හැබැයි ප්‍රායෝගිකව බිමේ මේවා ක්‍රියාත්මක වෙන තත්ත්වයක් නම් අපිට පෙනෙන්නට නෑ. ඒ නිසා විශේෂයෙන්ම ඔබතුමාලා දැන් මං ඉස්සලා සඳහන් කර පරිදි විපක්ෂ නායකතුමා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ විශාල තොරතුරු සහ අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරලා තිනවා. දැන් තියෙන්නේ ඔබ තමුන්නාන්සලාට මේවට ක්‍රියාත්මක වෙන්න. විශේෂයෙන්ම පාර්ලිමේන්තු යෝජනා කරන එක හොඳයි. හැබැයි ආණ්ඩු පක්ෂය ඇතුලේ ආණ්ඩුවක් විදිහට මේවලට මොනවද විසඳුම් දැන් ඒවා බිමට අරංගලයි විසඳුම් ලබා දෙන්න කියන කාරණේ තමයි අපිට විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ. මොකද පාර්ලිමේන්තුවේ කතා විවිධ කතා සුරංගනා කතා ගොඩාක් කිව්වට මේ භූමියේ මේ බිමේ ඉන්න මිනිසුන්ට ඒවා එකක්වත් ක්‍රියාත්මක වෙන බවක් නම් අපිට පේන්න නෑ කියන කාරණේ මතක් කරන්නට ඕනේ. ඒ නිසා ඒ වගේම තමයි උදේ තිබ්බේ ගොවි ජනතාවට වීමිලදි ගැනීම සම්බන්ධව මිලියන 7500ක් පරිපූර්ණක ඇස්මේන්තුවක් වෙන් කිරීම සම්බන්ධව යෝජනාව තිබ්බා. ඒ සම්බන්ධව මතක් කරන්නට ඕනි. මොකද විශේෂයෙන්ම මේ අර ගහෙන් වැටලා ඉන්න මිනිහට ගුණා ඇන්නා වගේ තමයි දැන් ගොවි ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ වෙද්දි ලංකාවේ 150,000කට ආසන්න ගොවි පවුල්වල ආර්ථිකයේ සම්පූර්ණයෙන්ම බිඳ වැටීමේ අවධානයකට ලක් වෙලා තියෙන්නේ. දැන් ඔබතුමාලා අද උදේ මිලියන 7500ක් ගෙනැල්ලා මේ ගොවීන්ගේ වී මිලදි ගැනීමේ ක්‍රියාවලිය දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳටම සිද්ධ වෙනවා. දැන් ගොවීන්ගේ වී ටිකට නිසි මිලක් ලැබිලා දෙයි වගේ කතාවක් මේ අමාත්‍යවරු ප්‍රකාශ කරා. විශේෂයෙන් මතක් කරන්නට ඕනි මේ මිලියන 7500ෙත් මීට කලින් ඔබතුමාලා වෙන් කරලා තියෙන මිලියන 6000ිනුත් සම්පූර්ණයෙන්ම වී මිලදී ගන්න පුළුවන්. උපරිම වශයෙන් ගත්තොත් වී මෙට්‍රික් ටොන් 100,000කට ආසන්න ප්‍රමාණයක් පමණයි. හැබැයි මේ කන්නේ ගොවීන්ගේ අස්සැන්න විදිහට අපේක්ෂිත ප්‍රමාණයක් තියෙන ඔබතුමාලාගේ අමාත්‍යංශයේ විසින්ම තක්සේරු කරලා තියෙන වී මෙට්‍රික් ටොන් ලක්ෂ 18ක් පමණ ගොවීන්ගේ අස්වැන්න විදියට ලැබීමට නියමිත තත්ත්වයක් තියෙනවා. ඒ වගේම ඒ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 18ක් අස්වැන්න විදියට ලැබීමට නියමිතව තියෙද්දි ඔබතුමාලා වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගන්න පරිපූර්ණක ඇස්තමේන්තුවක් දාලා තියෙනවා. හැබැයි ඒක කොහෙත්ම ප්‍රමාණවත් නැහැ කියන කාරණය මතක් කරන්නට ඕනි. ඒ වගේම මතක් කරන්නට ඕනි මේ රජයේ විසින් සහතික මිලක් කියලා රුපියල් 120ක මිලක් යෝජනා කරලා තියෙනවා. මේ කිසිම තැනක ගොවි ජනතාවගෙන් රුපියල් 120ට පෞද්ගලික වීමෝල් හිමියන් සහ කිසිම ව්‍යාපාරයේ රුපියල් 120ට ගොවීන්ට සහතික මිල ලැබෙන්නේ නැහැ. ඒ නිසා වී අලුයි මණ්ඩලය අපි දන්නවා ගබඩා 300 283ක් තියෙනවා. ඒ ගබඩා 283නුත් මේ වෙද්දි විශාල ප්‍රමාණයක් තියෙනවා ගිය පාර ගිය කන්නේ ලබාගත්ත අස්වැන්න තාම ඒ ගබඩාවල තියෙනවා. එහෙනම් ඒ ගබඩාවල ගිය අස්වැන්න තියෙනවා වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් විතර වගේ. එතකොට ගබඩා හිස් වෙලා නැහැ. ඒ වගේම ගිය කන්නේ ගොවීන් සතුව තව මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් විතර වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒකත් තියෙනවා. ඒ වගේම මේ කන්නේත් විශාල අස්වැන්නක් ලැබිලා තියෙනවා. හැබැයි දැන් ඇමතිවරයා කියනවා දැන් එතුමා පහුගිය කාලේ මේ රුපියල් 154ක මිලක් ලැබිය යුතුයි කියලා මිල තීරණ මිල රුපියල් 154ක මිලක් නිෂ්පාදන මිලක් ලැබෙන්න ඕනි කියලා එතුමා ප්‍රකාශ කරේ නෑ කියලා තමයි කියන්නේ. මම හිතන්නේ ගොවි ජනතාවට එතුමාගේ අද හොඳ ප්‍රකාශනයක් ආවේ. මේ ගොවි ජනතාව මේක අහගෙන ඉන්නවා ඇති. මෙතුමා දැන් පහුගිය කාලේ එහෙනම් සටන් කරලා තියෙන්නේ වී වලට රුපියල් 154ක වී මිලක් අවශ්‍යයි කියලා නෙමෙයි, වෙන කාරණා වලට තමයි සටන් කරලා තියෙන්නේ. එහෙනම් මෙතුමා දැන් කියන පරිදි දැන් එදා වී වල නිෂ්පාදන වියදම රුපියල් 154ක් යනවා, අද වෙද්දි එහෙම නිෂ්පාදන වියදමක් යන්නේ නැහැ. මම එතකොට අද මේ අඩු වෙලා තියෙනවා. මම එතුමාට මතක් කරන්නට වුණේ එදාට වැඩිය අඩු වෙලා තියෙන නිෂ්පාදන යෙදුම් වල පොහොර මිල පමණයි. කම්කරු කුලිය අනිත් යෙදවුම් මේ සියල්ලම එදා 2022 ඔබතුමාලා පාරට බැලලා වී වලට 150ක් ඕනි කියලා සටන් කරද්දි තිබ්බ මිලට වඩා අනිත් හැම එකක්ම මිල වැඩිලා තියෙනවා. හැබැයි එතුමා වෙනසකට තියෙන්නේ එතුමාලා එදා අර සමස්ත ලංකා ගොවි ජන සංගමයේ අර සංගමයේ මේ සංගමයේ කියලා පිහිටවගෙන ඒකල ගොවීන් ගාවට ගිහිල්ලා ගොවීන්ව කුපිත කරලා ගොවීන්ගේ වෙල් වලට ගිහිල්ලා ගොවීන්ගේ ඔළු වෙනස් කරලා හැබැයි එදා සටන් කරනවා 154ක් ඕනි කියලා අද වෙනසකට තියෙන එතුමා ආණ්ඩුවේ ඇමති කෙනෙක් බවට පත් වෙලා සීත කාමරයක ඉඳගෙන අද ගොවීන්ගේ මේ ප්‍රශ්න මුත්තනම්ම නෑ අද එතුමාට මේ 154ක මිලක් අවශ්‍ය නෑ. ඒ නිසා විශේෂයෙන්ම අපි කියනවා ගොවි ජනතාව පවුල් ලක්ෂ 50ක ආර්ථිකයේ බිඳ වැටිලා තියෙන්නේ, ඊළඟ කන්නේ ගොවිතැන් ටික කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ වී මිලදී කියන්නේ මේ ක්‍රියාවලියට මේ ඔබතුමාලා දීලා තියෙන මේ සිල්ලර විසඳුම් හරියන්නේ නැහැ. සිල්ලර විසඳුම් නෙමේ, හරි විසඳුමක් දෙන්න කටයුතු කරන්න කරුණා කරලා මේ ගොවීන්ගේ අස්වැන්න කෙසේ හෝ මේ විශේෂම කියන්න ඕනේ ඔබතුමාලා කියනවා 120ට මේ ගන්නවා කියලා. අපි කියන කිසිම තැනක 120ට ගන්නේ නැහැ. ඔබතුමා පුළුවන් නම් ගිහිල්ලා මේ පෞද්ගලික මෝල් හිමියන්ගේ 120ට ගන්නවද කියන කාරණේ සාධක